කල්යාණ මිත්‍රවරුනි, අද පොසොන් පෝය දවසේ රටකට ජාතියකට ආලෝකය ලැබුණු දවස සමරන්නේ අද. රටක් ජාතියක් දහමාලෝකයෙන් එකලු කළේ මිහිඳුමා හාමුදුරුවෝ. එදා සිටි මිනිසුන්ගේ සිත් සතන් ආලෝකමත් කරමි. ඒ අර වෙන ක්‍රමයක් නැහැ. සමූහයක් පුබුදු කරවන්නට එක් එක් කෙනා සුවපත් කිරීම හැර ජාතියක් රටක් නිරෝගී කරවනවා කියන්නේ එක් එක් රෝගියා නිරෝගී කිරීම. ඒ අර වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ රටක් ජාතියක් දේශයක් ධර්මයෙන් එකලු කරනවා කියන්නේ ඒ ජීවත් වෙන එක් එක් පුද්ගලයා ධර්මානුකූලව කටයුතු කිරීම. ඉතින් අපි සාමාන්‍යයෙන් පෝය දවසෙන් කරනවා ඒ ආගමික කටයුතු වලට, ආධ්‍යාත්මික ව්‍යායාමයට ලෝතුරු ඇත්තට ගමන් කරන්නේ. සාමාන්‍යයෙන් අනිත් දවස් අපේ එදිනෙදා කටයුතු වලින් ලෞකික කටයුතු පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒ නිසා මාසයකට එක දවසක්වත් අප වෙන් කරගන්නවා සම්පූර්ණයෙන්ම අලෞකික ආධ්‍යාත්මික ගමන සඳහා. දැන් ඒ කියන්නේ අනිත් දවස් ධර්මයට පටහැනි කියන එක නෙවෙයි. ඒතර මේ ධර්මයේ තියෙනවා කාරණා රාශියක්. දැන් ඉගෙන ගන්න ළමයෙකුට ඊට උදව් වෙන කාරණා තියෙනවා. හොඳට මතක තියාගන්න, කම්මැලිකම නැති කරගන්න, ඉක්මනට වටහා ගන්න. ඒතර ඒ කාරණා ළමයෙකුට පුළුවන් පුරුදු කරන්න තමන්ගේ අධ්‍යාපන ජීවිතේ, පාසල් ජීවිතේ, විශ්වවිද්‍යාල ජීවිතේ තුල. මුදල් උපයන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් දීපු උපදේශ රාශියක් තියෙනවා. මුදල් ඉතිරි කරන කෙනෙකුට, වියදම් කරන කෙනෙකුට, අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, ගුරුවරයෙකුට ඒ සම්බන්ධයෙන් බුදුදහමින් පෙන්වලා දුන්නු වැදගත් කාරණා තියෙනකට අපේ සාමාන්‍ය ජීවිතයේ තුල, එදිනෙදා ජීවිතයේ තුල මේ භාවනාවක් කරගන්න වෙලාවක් නැහැයි කියන ජීවිතයේ තුල අන්න අපි පුරුදු කරනවා ඒ කාරණා. ඒතර එතනත් කිසියම් දුරකට අපි ධර්මයේ යම් යම් අන්ත එක්ක ජීවත් වෙනවා. සම්පූර්ණයෙන් ධර්මය අතහැරලා නෙමෙයි. හැබැයි ඒ ජීවත් වීමෙන් අපේ එදිනෙදා ජීවිතය සෑහෙන්න සාර්ථක කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ පුළුවන්, රැකියාව පුළුවන්, සම්බන්ධතා පුළුවන්, සමාජ කටයුතු එක්ක සාමයෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ ධර්මයෙන් ගන්න තියෙනවා ලෞකික ප්‍රයෝජන රාශියක්. ඒ ලෞකික ප්‍රයෝජන ගන්න පුළුවන්නේ ලෞකික ජීවිතයේ ධර්මානුකූලව ගත කිරීමෙන් විතරයි. කම්මැලි නැතිකම, වීරියය, ඇහුම් කන් දෙන ගතිය. ඉතින් ඒ වගේ හුඟක් කාරණා තියෙනවා. දැන් අද දවසේ අපි කැපකලේ ඒ සඳහා නෙවෙයි. ඒ මොන ලෞකික වශයෙන් කෙනෙක් සාර්ථක වුණත් අතිසාර්ථක වුණත් නොවිසිඳුණු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා අපේ ජීවිතයේ තුල. අන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන අපි ඒ ප්‍රශ්නයට කියනවා සංසාරය කියලා. ඉතින් සාංසාරික ප්‍රශ්නේ ඔය කිසි දෙයකින් විසඳෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාවෙන් විසඳෙන්නේ නැහැ. දේශපාලන විද්‍යාවෙන් විසඳෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවෙන් විසඳෙන්නේ නැහැ. කිසියම් ශාස්ත්‍රයකින්, විද්‍යාවකින්, ශිල්පයකින් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන තමයි අපි මේ අද දවසේ වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් කල්‍යාණ මිත්‍රවරුනි, දැන් අපි මේ අවශ්‍යතාවය තියෙනවා. කුමක්ද ලෞකික වශයෙන් සාර්ථක වෙන අතරම ලෞකික වශයෙන් අසාර්ථක වෙලා නෙමෙයි. සාර්ථක වෙන අතරම ලෞකික වශයෙන් සමර්ථ වෙන අතරම එයින් නතර නොවි ඉන්නහා ගැඹුරකට යන්නට, ඉන්නහා මානයකට පිවිසෙන්නට ඒ ඕනකම අපිට තියෙන නිසායි අපි අද මෙතන ඉන්නේ. දැන් ඒ විදිහට මේ නිවීම පැත්තට නැතිනම් සංසාරයක නැවතුම් සිතක් පැදීමේ ඕනෑකමින් කටයුතු කරන අයෙකුට ඒ සඳහා උදව් වෙන, උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. මේ නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. සමහර රෝග නිකම්ම සුව වෙනවා. තවත් සමහර රෝග සුව කරගන්නට ඕනේ. මක්නිසාද? අපේ නොදන්නාකම නිසා අපි ඒ රෝග වැඩි වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒතර නිකන් හිටියා කිව්වහම වෙන්නේ ලෙඩේ තව තව වැඩි වෙනවා. අපි හිතුවට අපි මොනවත් කරන්නේ නැහැ කියලා ඒ කරන දේවල් නිසා අපේම අවිද්‍යාවෙන් අපිට තියෙන ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා එබඳු ලෙඩ සුව කර ගන්නට වීරිය කරන්නට ඕන. සුව කර ගන්නට නිසි ඖෂධ ප්‍රතිකාර ගන්නට ඕන. මේ සාංසාරික රෝගයක් කල්යාණ මිත්‍රවරුනි එවයි. නිකන් හිටියට සුව වෙන්නේ නැහැ. ඒත් නිකන් ඉන්නවා කියලා හිතුවට අපි කරන්නේ ලෙඩේ වැඩි කරගන්න. ඒ නිසා මේ සාංසාරික රෝගය සනීප කරගන්නට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ගන්නට ඕන. එතකොට ඒ ප්‍රතිකාර ක්‍රමවේදේ තියෙනවා කරුණු කීපයක්. ඒ ගැන අපි ටිකක් අවධානය යොමු කරමු. දැන් අපි මේ භාවනාව ගැන කතා කරනකොට, ඒ ගැන හිතනකොට, නැතිනම් මේ ධර්ම මාර්ගය ගැන අවධානය යොමු කරනකොට ඊටාම වැදගත්ම කාරණා දෙකක් තමයි කතා කිරීම සහ නිහඬව සිටීම. එතන මේ දෙක මත තමයි අපේ මේ ගමන යෙදෙන්නේ. හරියට පා දෙක වගේ, රෝදා දෙකක් වගේ බයිසිකලයකට කියන්නේ. කතා කිරීමයි නිහඬව සිටීමයි. එතන මේ දෙකම ඉතාම වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය දම් සභා මණ්ඩපයට වැඩම කළාම අහන පළවෙනිම ප්‍රශ්නේ තමයි බුදුන් වහන්සේගේ පැමිණීමෙන් අදාළ වුණු කතාව මොකද්ද මෙතන? මීට කලින් මොකද්ද කර කර හිටිය කතාව? මාගේ පැමිණීමෙන් බාධා වුණේ මොන විදිහේ කතාවකටද? ඉතින් එතකොට සමහර ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, අපි මේ දේවල් කතා කර කර හිටියා, නැතිනම් අපි නිහඬව හිටියා. එතෙන්දි බුදුහාමුදුරෝ අවධාරණය කරන කාරණයක් තමයි මේ කතාව ඉතාම වැදගත් බව. දේශනා කිරීම, ඇහුම්කන් දීම සහ සාකච්ඡා කිරීම, මේ ටික කරන්න පුළුවන්නේ මිනිස්යන්ට විතරයි මේ අපේ ලෝකේ. ඒත් මේ ධර්මයේ කියන්නේ හදවතක තියෙන ජීවයක්. ඒක වෙන කොහේවත් තියෙන දෙයක් නෙමෙයි. කෙනෙක්ගේ හිතක තියෙන ජීවයක්. හිතක තියෙන ආලෝකයක්. එතකොට මේ ආලෝකය තවත් කෙනෙකුට දෙන්නේ බොහෝ විට කතා කිරීමෙන්. සා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ වඩාත්ම කළේ දේශනා කිරීම සහ සාකච්ඡා කිරීම. ඒ වචනය ඉතාම වැදගත්. භාෂාව අතිශයින්ම ප්‍රයෝජනවත්. දැන් මොහොතකට හිතන්න, භාෂාවකින් තොරව, වචන වලින් තොරව පණිවිඩයක් දෙන්න පුළුවන්. බඩගිනි කියලා කියන්න පුළුවන්. ඒක භාෂාවක් ඕනේ, ඉංග්‍රීසියෙන් පුළුවන් බඩගිනි බව අඟවන්න. ඉංග්‍රීසියෙන් පුළුවන් නිදිමත බව අඟවන්න. ඒ වගේම ඉංග්‍රීසියෙන් පුළුවන් කෑම කන්න කියා ඇරයුම් කරන්න. ඒ වගේ මේ භාෂාවකින් වචන වලින් තොරව කිසියම් සංනිවේදනයක් කරන්න පුළුවන්. හැබැයි ඒ හරල පණිවිඩ. දැන් සිහියෙන් ඉන්න වගේ කාරණයක් වචනයකින් තොරව කොහොමද කියන්නේ? තියෙනවද ක්‍රමයක් තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න වර්තමානයේ ජීවත් වෙන්න කියන එක? ඒක ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. අතීතේ ජීවත් වෙන්න එපා, අතීතේ ඉවරයි. අනාගතේ ගැන හීන දකින්න එපා, තාම ඇවිත් නැහැ. මේ මොහොත විතරයි තියෙන්නේ, මේ මොහොතේ සිහියෙන් ඉන්න. දැන් ඔය වගේ පණිවිඩයක් කල්යාණ මිත්‍රවරුනි, හරි අමාරුයි වචන වලින් භාෂාවකින් තොරව පුද්ගලයෙකුට කියන්නේ. අන්න එතනදී භාෂාව ඉතාම වැදගත්. ඒ නිසා මේ ධර්ම දේශනය, ධර්ම සාකච්ඡාව සහ එහුම් කන්දීම ඉතාම වැදගත් පියවරවල් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා බණ ඇසීම ඉතාම දුර්ලභ කාරණයක්. ඉතාම වටිනා දෙයක්. එතෙන්දී මොනවා ගැන කතා කිරීමද ධර්මයේ ගැන කතා කළා වෙන්නේ? දවසක් මේගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ සිටිය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කිව්වා, භාග්‍යවතුන් වහන්සේ, දැන් මට පිණ්ඩපාත යන්න වෙලාව. බුදුහාමුදුරු කිව්වා, ඒක ඉතින් ඔබම දැනගන්න ඕන. ඔබට කුසගින්න තියෙන වෙලාව, ඔබ පිණ්ඩපාත යන පාරේ ඒ ඉන්න මිනිස්සු ආහාර පිට ඉවර වෙන වෙලාව, ඒක ඔබම තමයි දන්නේ. ඉතින්දී බුදුහාමුදුරු එහෙම තමයි යමකට කැමැත්ත ප්‍රකාශ කරන්නේ. යමකට අනුමැතිය දෙන්නේ සාමාන්‍යයෙන් ඒ විදිහට. ඒ කාලයේ කියන එක අනිත් කෙනා තමයි දැනගන්න ඕනේ. දැන් සමහර අය බුදුහාමුදුරු එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඉඳලා කියනවා බුදුහාමුදුරනේ මට දැන් වැඩ තියෙනවා යන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරු කියන්නේ ඒක ඔබ දැනගන්න ඕනේ. ඔබ තමයි කාලය දන්නේ. ඒ බුදුහාමුදුරු කවදාවත් අනිත් අයගේ කාලය පිළිබඳ තීරණ අරගෙන නැහැ. ඒ වගකීම ඒ අයටම දීලා තියෙනවා. ඒතර මම දැනගන්න ඕනේ මගේ කාලය ගැන. ඉතින් බුදුහාමුදුරුන්ගෙන් ලැබුණු මේ අවසරයත් එක්ක මේ ගිය හාමුදුරු පින්දපාතේ වැඩිලා. ඒ පින්දපාතේ වැඩම කරලා ඒ පාත්‍රයේට ආහාර ලැබුණාම ඒ ඉඳ තියෙන තැනක වාඩි වෙලා ධානය අරගෙන තමස්ස ටිකක් දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ සිටිය සාමින් වහන්සේලා දී සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි ටිකක් වේගෙන් ඇවිදිනවා ජංගහ විහරණය කියලා. ඉතින් ඒ විදිහට දානෙන් පස්සේ උන්වහන්සේ සක්මන් කරනකොට මේ ජන්තු කියන ගමේ ලස්සන ගඟක් තිබුණා. ඉතාම ලස්සන ගඟක්. අද වගේ අපවිත්‍ර නොවුණු, මඩ නොවුණු, දූෂණය නොවුණු ලස්සන ගඟක්. නිල් පාට වතුර, කොළ පාට වතුරින් ගලාගෙන යන පිරිසිදු ගංගාවක්. ඒ ගංගාවේ එක තීරයක තිබුණ ලස්සන අඹ වනයක්. දැන් මේ ගිය හාමුදුරුවන් දැක්ක මේ මනස්කාන්ත දර්ශනය. දැන් අපිත් වැඩිදින්න යනකොට අපිටත් තියෙන ලස්සන දර්ශන. තාම රමණීය කඳු වැටි වනාන්තර දිය ඇලි ගංගා නින්න යන එහෙම දකින්නවනේ. දකින්නකොට හිතෙනවනේ අනේ මේ වගේ තැනක ඉඳ තියෙනවනම්, ගයක් හදාගෙන ඉඳ තියෙනවනම්, කුටියක් හදාගෙන ඉඳ තියෙනවනම් මේ වගේ සිටිවිලි ඒක සාමාන්‍ය සිටිවිල්ල. එච්චරට මේ රමණීය පරිසරය. ඉතින් මේ ගිය හාමුදුරුවන්ට හිතන අනේ මේ කොච්චර ලස්සනද, කොච්චර නිහඬද, කොපමණ හුදකලාද. මේ ගඟ ගලාගෙන යනවා ඒ යූරෙම ලස්සන අඹ වනයක්. මෙතන මට භාවනා කරගෙන ඉඳ තියෙනවා නම් හොඳයි. පින්දපාතයෙන් පස්සේ මේ ව්‍යායාමිනුත් පස්සේ උන්වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ පින්දපාතයෙන් පස්සේ මම සක්මනේ යෙදෙන විට දැක්කා මනස්කාන්ත ගංගාවක්. ඒ ගංගාව අසබඩ ඉතාම රමණීය සෞන්දර්යයෙන් පිරිපුන් අඹ වනයක්. හරිම ලස්සනයි, හරිම නිහඬයි, හුදකලයි. භාග්‍යතුන් වහන්සේ මා තීරණයක් ගත්තා එතෙන්ට ගිහිල්ලා දිගටම භාවනා කරගෙන ඉන්න. මට ඊට අවසර දෙන්න කියලා. එතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා, දැන් බලන්න බුදුහාමුදුරුවෝ අපිට හිතාගන්න බැරි ගුරුවරේ. උන්වහන්සේ කියනවා මේ ගිය මම මෙතන තනියම ඉන්නේ. දැන් ඔබ ගිහාම මට කවුරුත් නැහැ. ඒ නිසා තව හාමුදුරු නමක් මෙතෙන්ට එනකල් ඉන්න. මෙන්න මේ ගිය හාමුදුරු කියනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් කරගන්න තියෙන ටික කරගෙන ඉවරයි. ආයේ ඔබ වහන්සේට කරගන්න දෙයක් නැහැ. වහන්සේ සියලු කෙලෙස් නැති කරා, ලබන්න තියෙන අවබෝධය ලැබුවා, රහත් වුණා, සංසාරේ කෙලවර කළා. මම එහෙමද? මට එහෙමමයි වැඩ ටික. ඒ නිසා මට යන්න දෙන්න. බුදුහාමුදුරුව දෙවෙනි වතාවටත් කියනවා මේ ගිය මම මෙතන දැන් තනියම ඉන්නේ. තවත් ස්වාමින්වහන්සේ නමක් එනකල් ඉඳලා යන්න. මේක ආයෙත් කියන ඔබ වහන්සේට මොකද? ඔබ වහන්සේ සියල්ල කරගෙන ඉවරයි. මම තාම පටන් ගත්ත විතරයි. මට තාම මේ ආධ්‍යාත්මික මාර්ගයේ ලැබුණු දෙයක් නැහැ. එනිසා මට යන්න අවසර දෙන්න. ඉතින් ওই විදිහට තුන් පාරක් කිව්වහම බුදුහාඳුරු කිව්වා මේ ඔබේ මහානකම ගැන ඔබ ඔහොම කතා කරනකොට මට කියන්න දෙයක් නැහැ. මම මොනවද කියන්නේ? එච්චරයි බුදුහාඳුරු කිව්වේ. ඔබේ මහානකම ගැන ඔබේ කටයුතු ගැන ඔබ ඔය විදිහට තදින් අවධාරණයෙන් කතා කරනකොට ඒකට මම මොනවද කියන්නේ? ඉතින් මේගි හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට වැඳලා ගියා මේ ලස්සන ගංගාව ළඟට. මේ නිහඬ අඹ වනයේද මිනිස් පුළුටක් නැහැ. ඉතින් ඒ ගැන හිතනකොටත් දැන් අපේ හිතේ මැවෙනවනේ කිසිම බාධාවක් නැහැ භාවනාවට. භාවනාවට උචිතම පරිසරයක්. කාදින්වත් බාධාවක් නැහැ. හරිම නිහඬයි. දැන් මෙහෙම තියලා හරි සන්තෝෂයෙන් මේ හාමුදුරුව භාවනා කරන්න පටන් ගත්තා. දැන් ඉදිරියෙන් ගංගාව ලස්සනට ගලාගෙන යනවා. පිටිපස්සින් මහ විශාල අඹ වනයක්. ඉතින් දැන් ඒ පරිසරය කොහොම වුණා? මේ හාමුදුරුවන්ගේ හිතට එන්නෙම අර ලෞකික සිතිවිලිමයි. ලෞකික සිතිවිලි කියන්නේ අර එදිනදා ජීවිතයට අවශ්‍ය වෙන සිතිවිලි තියෙනවනේ. කලින් අහපු දේවල්, බලපු දේවල්, දැකපු දේවල් ඒවමයි මතක් වෙන්නේ. ඒ කටයුතු, ඒ ඉවර නොකළ දේවල්, ඒ සංකල්පමයි හිතෙන්. හිත එකඟ වෙන්නෙම නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉතින් පරණ තරහවල් මතක් වෙනවා, Tamanta අරියාදු කරපු අයව මතක් වෙනවා, ඒ අයගෙන් පරිගන්න හිතනවා. මේ විදිහට කොපමණ හිත එකඟ කරන්න හැදුවත් මේ අංග සම්පූර්ණ පරිසරය තුල ආදර්ශමත් පරමාදර්ශී මේ පරිසරය තුල භවනාවට මේ හිත ඉඩ දෙන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මේ කල්පනාවල් තමයි උන්වහන්සේගේ ඔළුවට එන්නේ. කාම විතර්ක කියන්නේ ওই සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය, එදිනදා ජීවිතයට අවශ්‍ය සිතිවිලි තියෙනවනේ. ඒ කටයුතු පිළිබඳ ඒ ලෞකික සිතිවිලි. ඊළඟට ඒව කරගන්න යනකොට කරදර කරපු, බාධා කරපු, හිරිහැර කරපු අය පිළිබඳ ඇතිවෙන තරහ කල්පනා. ඒ සාමාන්‍ය ජීවිතයට බාධා එනවනේ කාටත්. ඒ අය ගැන හිතට එන තරහ. සහ ඉතින් ඒ තරහවම ඒ අයට මොනවද කරන්න ඕන? ඒකට එක කරන්නේ විහිංසා සිටින. ඉතින් ඔය සංකල්ප තුනෙන් තමයි මේ හාමුදුරුවන්ගේ හිත සම්පූර්ණයෙන්ම වැහිලා, පිරිලා, මැරිලා තිබුණේ. ඉතින් කොහොමත්ම නැහැ හිතේ ඒකඟතාවය. සමාධියක් ඇත්තෙම නැහැ. පස්සේ බැරිම තැන ආපහු ගියා බුදුහාමුදුරුව හම්බ වෙන්න කාලෙකට පස්සේ. ගිහිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා භාග්‍යවතුන් වහන්සේ හරි පුදුමයි. හිතාගන්න බෑ මේක. හරිම පුදුමයි. දැන් ප්‍රාතිහාර්යයක් වගේ. අච්චර බාධක නැති ඒ නිහඬ හුදකලා පරිසරය තුල ඒ රමණීය මනස්කාන්ත සිත්ගන්නා පරිසරය ඇතුලේ මගේ හිත එක මොහොතකටවත් එකඟ වුණේ නැහැ. හැම වෙලේම මගේ හිතේ වැඩකලේ සාමාන්‍ය සිතිවිලි, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. හරි පුදුමයිනේ බුදුහාමී. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, බුදුහාමුදුරුවෝ කියන්නේ ගියේ නැහැ ඉතින් මෙතන හිටියානම් හරිනේ මම ඒකනේ කිව්වේ ඉන්න කියලා. එහෙම කියන්නේ ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මේ නොමේරු චිත්ත සමාධියක්, නොමේරු චේතෝ විමුක්තියක්. ඒ කියන්නේ හිතේ ඇතිවෙන නිදහසක්, චේතෝ විමුක්තිය. ඒ සමාහිත තත්වයක්, එකඟතාවයක්. එතක පරිණත නොවුණු එකඟතාවයක් පරිණත වෙන්නට මේ උදව් වෙන කාරණා පහක් තියෙනවා. මේ නිකම්ම හිතක් පරිණත වෙන්නේ නැහැ. නිකම්ම සමාධියක් මෝරන්නේ නැහැ. නිකම්ම හිතේ එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. අර ලෙඩක් වගේ නිකම්ම හොඳ නොවන රෝග තියෙන. ඒකට කළ යුතු ප්‍රතිකාර. ඒතර මේ ප්‍රතිකර්ම පහක් තියෙනවා. නොවැඩුණු චේතෝ විමුක්තියක් වැඩෙන්නට, නොමේරු චේතෝ විමුක්තියක් මෝරන්නට, මෝහුරා නොගිය චිත්ත සමාධියක් මෝහුරා යන්නට, පරිණත නොවුණු සමාහිත තත්වයක් ඒකාග්‍රතාවයක් පරිණත වෙන්නට. පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. කල්‍යාණ මිත්‍ර සංසේවනය සහ ඒ කල්‍යාණ මිත්‍රත්වයට නම්‍ය සීලී බව, මේ වචන තුනම එතනදි කියනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, කල්‍යාණ මිත්‍ර සංසේවනය සහ කල්‍යාණ මිත්‍රත්වයට තියෙන නම්‍ය සීලී බව, මේක ඉතාම වැදගත්. තනිය උණු පමණින්ම කෙනෙක්ගේ හිතක් දියුණු වෙන්නේ නැහැ. ඒ හුදකලාවට බැහැ නොවැඩුණු හිතක්, නොමේරු හිතක්, පරිණත නොවුණු හිතක් සංවර්ධනය කරන්න. ඊට අර කල්යාණ මිත්‍ර හෙවන ඕන. හරියට කාන්තාරයක බෑනේ අලුතෙන්ම ගහක් හිටවන්නේ. හෙවණක් ඕන. ඉතින් වැඩුණු ගහක හෙවණක් තියෙනවා නම් ලේසි. ඒ වගේ. එතකොට මේ ප්‍රශ්නේ කතා කරගන්න කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. දැන් මේ ගිය ආන්දරොන්ට එතනදී ඇතිවෙච්චේ ගැටලු තත්ත්වය එන්නෙන්ද වැඩි වුණානේ. එතකොට එතෙන්දී කතා කරගන්න කල්යාණ මිත්‍රයෙක් හිටියා නම් විසඳගන්න තිබ්බා. තර බුදකලාව තුල භාවනානි යෝගී වන විට සමහර විට තියෙන ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. නැති ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්න කතා බහ කරගන්න, අත්දැකීම් සාකච්ඡා කරන්න කල්යාණ මිත්‍රයන් අවශ්‍යයි. තර පළවෙනි බෙහෙත තමයි කල්යාණ මිත්‍රත්වය, පළවෙනි උපකාරය. දෙවෙනි කාරණය, දැන් කල්යාණ මිත්‍රයේ සිටියටම මදි, සාකච්ඡා කරන්න ඕන, කතා කරන්න ඕන. තර කළ යුතු කතාවන් 10ක් ගැන කියන. දැන් ඒක හරි වැදගත්. දැන් අපි හිතනවා මේ නිස්සබ්දතාවයම තමයි හැම දෙයකම බේසකය. ඉතින් දැන් අපි අහලා තියෙනවානේ නොකල යුතු කතා 32ක් ගැන බුදුහාඳුරෝ ප්‍රකාශ කරලා තියෙනවා. සමහරලාතර කලින් කීවා වගේ ධම් සභා මණ්ඩපයට වඩිනකොට සමහර විට ඒ මණ්ඩපේ හිටපු ඇත්තන් යුද්ධය ගැන කතා කර කර ඉඳලා. ඒකට බුදුහාඳුරෝ කියන අය නෙවෙයි කලේ යුත්තේ. ඔපමණ කැපවීමක් කොට ඔබලා මේ ජීවිතයට ආවේ ඕව කතා කර කර ඉඳ නෙමෙයි. එහෙම නැත්නම් නලුවන් මිලියන් ගැන ඒව කතා කරන්න නෙමෙයි. එතන නොකල යුතු කතා මාත්‍රිකා 32ක් ගැන අපි අහලා තියෙනවා. දැන් එහෙම අහනකොට අපිට හිතෙනවා මේ කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ නිහඬවම ඉන්න එක තමයි. නෑ, කල යුතු කතා 10ක් ගැන මෙතින්දි බුදුහාමුදුරුවෝ මේ ගිහාමුදුරුවන්ට කියනවා. එතකොට ඒයින් නැති චිත්ත සමාධියක් ඇති වෙනවා. තියෙන චිත්ත සමාධිය වැඩෙනවා, මෝරනවා, පරිණත වෙනවා, මෝහුරා යනවා. කතා කියන්නේ. හැබැයි මොනවද කතා කරන්නේ? මොන මාතෘකා ගැනද? ඒක ඉතාම වැදගත්. ඒතර මාතෘකා 10ක් බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. මේවා ගැන කතා කරන්න. අර කල්යාණ මිත්‍රයන් එක්ක කතා කරන්නේ මොනවද? පළවෙනි මාතෘකාව අප්පිච්ච කතා. අප්පිච්ච කියලා කියන්නේ තියෙන ආසාවන් අඩු වෙන විදිහ. දේවල් ගැන කතා කරන්න. දැන් හොඳට බලන්න කතාවකින් පස්සේ තමන් දිහා බලන්න පුරුදු වුණු අයෙකුට වැටහෙනවා මේ කතාවට කලින් මගේ හිතේ නොතිබුණු ආසාවන් මේ කතාවෙන් පස්සේ ඇති වුණා. එහෙම නැත්නම් තිබුණු ආසාවන් අඩු වුණාද? මේ කතාවකින් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකක්. මෙච්චර කාලයක් අපිට ඕන් නැතුව තිබිච්ච දේවල් සමහර විට කාගෙක් හරි කතා කරාම ඕනි වෙන්න පුළුවන්. නැතුව බැරි වෙන්න පුළුවන්. ඒක ගැන ලොකු ආසාවක් එන්න පුළුවන්. චිත්‍රපටියක් බැලීම, නාට්‍යයක් බැලීම, මොනවා හරි දෙයක් නිලයට ගැනීම, ගමනක් යෑමේ මෙච්චර කාලෙව ඕනේ වුන්නේ නැහැ. හැබැයි මේ කතා කරාම නැති ආසාවක් නෙමෙයි. ඒතර එහෙම කතා නෙවෙයි. තිබුණු ආසාවනොත් අඩු වෙන විදිහට කතා කරන්න. අප්පිච්ච කතා. ඒතර මෙන්න ඒ කතාවට මාතෘකාවක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් එකතු වුණාම කලේතු කතා අතර පළවෙනි කතාව තමයි තියෙන ආශාවන් අඩු වෙන විදිහට කතා කිරීම. ඒ ආශාවන් වැඩි වෙන විදිහට නෙමෙයි, ඒවා අඩු වෙන විදිහට. එතකොට එහෙම කතා කරන අයෙකුට තමයි කල්යාණ මිත්‍රය කියන්නේ. ඒ අනිත් කෙනාගේ හිතේ නැති ආශාවන් බෝ කරන විදිහට, පැල කරන විදිහට කතා කිරීම නෙමෙයි. අඳුනගෙන ඒ තැනැත්තගේ හිතේ තියෙන නොසන්සුන්තාවයන්, ඒ නොසන්සුන්තාවයන්ට හේතු වෙන ආශාවන් අඩු වෙන විදිහට, ඒවයි නිස්සාරත්වයේ පේන විදිහට කතා කිරීම. දෙවෙනි කතාව සම්තුට්ටි කතා. සම්තුට්ටි ඇති වෙන විදිහට, සන්තෝෂය ඇති වෙන විදිහට කතා කරන්න. ඒක මේ ඉතාම වැදගත්. දැන් ධර්ම සාකච්ඡාවක් බණක් දේශනයක් තැති එහෙම හිතුවම අපිට හිතෙනවා මේ කලකිරවන කතා තමයි වෙන්නට ඕන. ඒ කලකිරීම වෙන්නට ඕන, නමුත් සන්තුෂ්ටි ඇති වෙන්නට ඕන, සන්තෝෂය ඇති වෙන්නට ඕන. සන්තුෂ්ටිය සන්තෝෂය කියන්නේ මේ තමන් ගන්න උත්සාහය තමන්ටම අගය කරන්න පුළුවන්. තාම මොනවත් ලැබිලා නැහැ. ධ්‍යානයක්වත් මාර්ගඵලයක්වත් දේව ලැබිලා නැහැ. දේව ගැන හිතේ ඉත අනේ මට තාම නැහැ නිකේ කිය අනිත් කෙනාව අසහනයටපත් කරන විදිහට කතා කිරීම නෙමෙයි. දෙයක කල්යාණ මිත්‍රයෙක්ගේ කාර්යභාරය නෙමෙයි. ඔබ මොන ධ්‍යානද ලැබලා තියෙන්නේ, මොන මාර්ගඵලයේ දරන් තියෙන්නේ, අපෝ තාම නැද්ද, දැන් කොච්චර කල්ද භාවනා කරන්නේ. දෙහෙම කිව්වහම සමහර විට රහන් ඉන්න කෙනාගේ හිතේ අසහනයක් ඇති වෙනවා, අසන්තුෂ්තිය. දැන් එහෙම කතා කිරීම නෙමෙයි. ඒ තැනැත්තා කොපමණ කැපකිරීමක් කළා කියනද, ඒක අගය කිරීම. කොපමණ වීරියක් කරනවද, ඒ අගය කිරීම. එතකොට තමා තුළින් සතුටු වීම, ඒකයි සන්තුෂ්තිය කියන්නේ. සන්තුෂ්ටි කියන්නේ තමා තුළින් සතුට වෙන මොනවත් ලැබිලා නෙමෙයි. මොනවත් ලැබුණාම තමයි අපි සාමාන්‍යයෙන් සතුට වෙන්නේ. හැබැයි සන්තෝෂය කියන්නේ මොනවත් ලැබිලා නෙමෙයි, තමා තුළින් තියෙන දෙයින් සතුට වෙන. මා ගන්න උත්සාහය, වීර්යය, ඒ සතුට වෙන්න හොඳම කාරණය. කොපමණ කැපකිරීමක් කරනවද? අදුම කාලේ දවසකට පැය භාගයක්වත් මම බලනවනේ වාඩි වෙලායි පතරමද? ඒ කියන්නේ ඒ වෙලාවේ හිත එකඟ වෙනවද නැද්ද? ඒක නෙමෙයි. ඒක ගැන හිතලා අසහනයක් ඇති කරගන්න ඕනේ. ඒතර අන්න සම්තුට්ටි කතා. තුන්වෙනි කතාව පවිවේක කතා. විවේකය ගැඹුරට ගෙනියන කතාවක් කරන්න. ඒ අනික් කෙනාගේ විවේකය නැති වෙන විදිහට, විවේකය අහිමි කරවන විදිහට එහෙම කතා කරන්න එපා. කතා කිරීමෙන් විවේකය වැඩි වෙන විදිහට, විවේකය වැඩි වෙන්නට උදව් වෙන විදිහට කතා කරන්න. එබඳු කතා ඉතාම වැදගත්. ඒතර කතාවකට පස්සේ බලන්න පුළුවන්. දැන් කාරණා තුනක් කියවනේ, ඒ තුන ඉෂ්ට වෙනවද? තිබුණු ආසාවන් ටිකක් හරි අඩු වුණාද? මා තුල සතුට ඇති වුණාද? මං ගැනම හිතලා එනත මගේ විවේකය වැඩි වුණාද? හතර අසංසග්ග කතා. ඔය මේ විවිධ දේවල් වලට එකතු වෙන, ඒ කියන්නේ කාර්යබහුලත්වයක එක එක දේවල් වලට ඉන්වෝල්ව් වෙන. එහෙම කතා කරන්නේ පිටර මෙච්චර කාලයකට ඉන්වෝල්ව් නොවුණු දේවල් වලට, මෙච්චර කාලයකට සම්බන්ධ නොවුණු දේවල් වලට සම්බන්ධ කරගන්න, වැඩ වැඩි කරගන්න නෙමෙයි. තිබුණු අනවශ්‍ය වගකීමුත්, බදාගෙන තිබුණු අනවශ්‍ය වගකීමුත් ටිකක් හරි අඩු කරගන්න උදව් වෙන විදිහට කතා කරන්න. ඒතර කතාවකින් පස්සේ බලන්න පුළුවන් දැන් මොකද්ද වුනේ, සැහැල්ලුවක්ද නැත්නම් බරක්ද? වීරිය ආරම්භක කතා පස්වෙනි කතාව. ඒ නැති වීරියක් ඇති කරවන්න කතා කරන්නේ, වීරිය ආරම්භ කරන්න කතා කරන්නේ, ධෛර්යමත් කරවන විදිහට කතා කරන්නේ. අලු කොච්චර කරත් වැඩක් නැහැ, මේ කාලේ භාවනා කරන්න බෑ. දෙහෙම නෙමෙයි. ඒ නැති වීරිය ඇති කරවන විදිහට, තියෙන වීරිය වැඩි කරන විදිහට කතා කරන්නේ. තල්ලුවක් දෙන්න. ඒකයි වීරිය ආරම්භක කතා කියන්නේ. දැන් හරියට ඔය කාලයක් තිස්සේ නතර වෙච්ච වාහනයක් කියන්නේ, අවුරුදු ගාණක් නැත්නම් ආත්ම ගාණක් නතර වෙච්ච වාහනයක්. දැන් එහෙම වාහනයකට බෑ තමන්ටම පණ ගැන්විලා යන්න. දැකලා ඇති. එක්කෝ ඒකේ බැටරිය මදි, එහෙම නැත්නම් අලුත් බැටරියක් දැම්මත් දැන් මේ යන්ත්‍රයට මතක නෑ මේ පණ ගැන්වෙන විදිහ. කොච්චර හදුවත් පණ ගැන්වෙන්නේ නැහැ. දැන් එහෙම වෙලාව කන්න තල්ලු කරනවා. තල්ලුවක් ඕනේ. නිතරම දුවන වාහනයකට නම් තල්ලුවක් ඕනේ නැහැ. හැබැයි දැන් මේ දුවන්න පටන් ගන්න වාහනයකට තමන් වාහනයක් බව, මේ ගමනක් යන්න හැකියාව තියෙන ආධ්‍යාත්මික ගමනක් යන්න හැකියාව තියෙන යාත්‍රාවක් බව මම කියන්නේ, ඒක අමතක වෙච්ච කාලාන්තරයක් තිස්සේ ඒක අමතක වෙලා එක තැන පල්ලුණු රියකට අන්න තල්ලුවක් ඕනේ පණ ගැන්වෙන්න. ඒක තමයි වීරිය ආරම්භක කතා. ඒක කතාවෙන් තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න ක්‍රමයක් නැහැ. කතාව ධෛර්යමත් කරන කතා. ඔබට පුළුවන් පටන් ගන්න බලන්න. මාත් මෙහෙමයි හිතියේ. හැබැයි මේ පටන් ගත්තාම භාවනා කරන්න මේ ප්‍රතිඵල ලැබෙනවා. මම බෑ කියලා හිතන් හිටියේ, නමුත් පුළුවන්. කොච්චර ලේසිද කරලා බලන්න. අන්න පටන් ගන්න උදව් වෙන විදිහේ කතා කරන්න. තල්ලුවක් දෙන්න. එතකොට කොච්චර වෙලාද ඒ තල්ලුව දෙන්නට ඕන? එයා විහිින්ම මේ ගමන යන කල්ම, කියන්නේ වාහනේ ස්ටාර්ට් වෙන කල්ම තල්ලු කරන්න ඕනේ. පොඩ්ඩක් තල්ලු කරලා ඒ හිටිය තැනක් නැහැ, ඊළඟ තැනක් නැහැ, එහෙම අතරමං කිරීමක් නෙමෙයි. කෙනෙක්ව බාරගත්තොත්, බාරගත්ත කියන්නේ කෙනෙකුට ධර්මයේ කියන්න පටන් ගත්තොත්, ඒ තැනත්තා විසින්ම ධර්ම මාර්ගයේ ස්වාධීනව යනකල් ඒ වගකීම තමන් අතේ තියෙනවා. ඒක ඒක අමතක කරන්න, ඒ සඳහා කතා කරන්න. කතාවකින් පස්සේ ඒ කාරණයක් බලන්න පුළුවන්. මේ පුළුවන් කියන හැඟීම ආවද? මේක යා යුතුයි කියන හැඟීම ආවද? දැන් මම වීරිය කරනවද? ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි දන්න කාරණා ටික, සීල කතා. මේ සීලය පිළිබඳ කතා කරන්න, අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන ආකාරය ගැන කතා කරන්න, සංවර භාවය පිළිබඳ කතා කරන්නේ. ඒතර කතාවකින් පස්සේ ඒ නොතිබුණු සංවරයක් ඇති වෙන්නට, තිබුණු සංවරය වැඩි වෙන්නට, සමාධි කතා, හිතේ එකලස් භාවය ඇති වෙන විදිහට, ඒ මාතෘකාව මුදුන් පැමිණෙන විදිහට කතා කරා. ඊට කරුණු පෙන්වලා දෙන්න. නැති වික්ෂිප්ත භාවයක් ඇති වෙන විදිහට නෙමෙයි. නොතිබුණු නොසන්සුන්තාවයක් ඇති වෙන විදිහට නෙමෙයි. තියෙන වික්ෂිප්ත භාවයන් අඩු වෙන විදිහට, තියෙන නොසන්සුන් භාවයන් ක්ෂය වෙන විදිහට කතා කරන්නේ. පඤ්ඤා කතා, අවබෝධය ගැන කතා කරන්නේ. ජීවිතය ඇත්ත ගැන, ලෝකය ඇත්ත ගැන, මනස්කාත ගැන නෙමෙයි, සංකල්ප ගැන නෙමෙයි, මිත්‍යාවන් ගැන නෙමෙයි, යථාර්ථය ගැන කතා කරමු. යථාර්ථය පිළිබඳ අවබෝධය ගැන කතා කරමු. විමුක්ති කතා, නිදහස ගැන කතා කරමු. මානසික නිදහස ගැන, ආධ්‍යාත්මික නිදහස ගැන කතා කරමු. මේ නිදහස තුළ ලබන අත්දැකීම ගැන, ඒ නිදහස පිළිබඳ දර්ශනය ගැන කතා කරන්න, විමුක්ති ඥාන දර්ශන කතා. ඒතර මෙන්න මාතෘකා 10කට කතා නොකර ඉන්න අවශ්‍ය නැහැ, කතා කරන්න ඕනේ. ඒතර මේ මාතෘකා 10 එකක් ගැන, දෙකක් ගැන, තුනක් ගැන ඒක අත්‍යවශ්‍යයි. එහෙම නැතුව ආධ්‍යාත්මික ප්‍රගමනයක් සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. නොතිබුණු චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ ගියාම්දරන්ට බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න දෙවෙනි කාරණය. මේ කතා කරන්නේ දැන් ඔබ තනියම අර අඹ වනයේට වෙලා ලස්සනයි කියකේ හිටියට ওই කාරණා ඉස්තුන්නේ නැහැනේ. ඉතින් කොහොමද සමාධිය? තුන්වෙනි කාරණේ විදිහට කියනනම් දැන් පළවෙනි කාරණේ කල්යාණ මිත්‍රාස්සය, කල්යාණ මිත්‍ර සේවනය, කල්යාණ මිත්‍රත්වයේ තියෙන නම්මි සීලිතාවය. දෙක, මේ දස කතා. තුන්වෙනි කාරණය සංවර වීම. සීලය මේක ඉතාම වැදගත් සමාධියක් ඇති කරගන්නවා. කලබලකාරී ජීවිතයකට බැහැ කවදාවත් ආධ්‍යාත්මික සම්සුන්තාවයක් ස්පර්ශ කරන්නේ. ඒ සඳහා ජීවිතයේ තුල කිසියම් සංවර භාවයක් ප්‍රගුණ කරන්නට ඕනේ, දියුණු කරගන්නට ඕනේ. සීලය කියන්නේ තමන්ට වද නොදෙන ජීවිතයක්, තමන්ට දොස් නොකියන ජීවිතයක්, තමන්ව විවේචනය නොකරන ජීවිතයක්, තමන්ට ඇනුම් පද නොකියන හදවතක්. ඒ සංවර භාවයෙන් සීලේ ඇති වෙනවා. එතකොට භාවනාවට ගියාම ඒ හිත පූර්ණ සහයෝගය දෙයි. එයාට මෙහාට අදින්නේ, කකුලෙන් අදින්නේ නැහැ. හතරවෙනි කාරණය ඇති වෙලා තියෙනවා නම් කිසියම් අකුසලයක්, ඒ අකුසල් අතහරින්නට වීරිය කරන්න. නිකම්ම අතහරින්නේ නැහැ, ඒවට වීරිය කරන්න. ඉපදිලා නැත්නම් කුසල් ඒවා වගා කරගන්න වීරිය කරන්න. ඉතින් මේ වීරිය හතරවෙනි කාරණය. පහ, මේ නිවීම ගැන, ඒ ගැන ඊට හේතු වෙන ජීවිතයේ යථා ස්වභාවය ගැන මෙනෙහි කරන්න. අවබෝධ කරගන්න. මේ ජීවිතයේ තියෙන හරය මොකද්ද? ඔය අපි මහා ලොකුවට නැතුව බහැයි කියලා හිතන දේවල් වල තියෙන ඇත්තටම තියෙන හරය මොකද්ද? ඒ හරය කොච්චර වෙලාවක් තියෙනවද? දැන් අපි සරල උදාහරණයකින් බලුවන් හිත ගන්න එක හරිය සැපක්. ඒක මහා හරවත් ඒ සැප මහා හරයක් තියනවා වගේනේ අපිට හිතුනේ හිත ගන්නකොට දැනුණයි. හැබැයි ඒ හරය කොච්චර වෙලාද තියෙන්නේ? ඒ නිස්සාරත්වයට පත් වෙන්න ගියේ මිනිත්තු 5ක් විතර. එතකොට මේ අපි ජීවිතේ හරයක් තියනවා නැතුව බෑ මහා ප්‍රයෝජනවත් වටිනවා කියලා හිතන හැම දෙයකටම බලපාන මූලික සිද්ධාන්තය තමයි ඔය වෙනස් වීම. ඒක ටික දවසයි ඒ හරය. අපි හරයයි වටිනවයි කියලා හිතන හැම දෙයක මේ වටිනාකම කාලිකයි. සදාකාලික වටිනාකමක් ඔය කිසි දෙයකට නැහැ. අන්න ඒ ගැන මෙනෙහි කරන්න. එහෙම නැත්නම් භාවනා කරන්න ගියාම අරවා තමයි ඔළුවට එන්නේ. අර දේ කරගන්න බැරි වුණා, අපරාධේ මේ දේ කරගන්න බැරි වුණා. ඉතින් අපි භාවනා කර කර භාවනාවට ඇස් පහගෙන ඒවන් දෙන තමයි ලත වෙන්නේ. නෑ, ඒ තමන්ගේ හිතට වද දෙන, තමන්ගේ හිත අවුස්සන ඉදිනදා ජීවිතයේ ඒ කුදුමහත් කටයුතු තියෙනවනේ. ඒ වගේ සීමාව අඳුනා ගන්න. ඒව ඕනේ ජීවිතේට. හැබැයි කොච්චර වෙලාවකට ඒ ඕනෑකම තියෙන්නේ කොපමණ වෙලාද? ඒක එපා වෙන්න ගත වෙන්නේ කොපමණ සුළු වෙලාවක්? හිතගෙන ඉන්න ඕනෑකමාව ලකුවට හැබැයි ඒක ටිකකින් එපා වුණා. මේ හැම දෙයකටම පොදු මූල ධර්මයයි එය. අන්න ඒක තේරෙනකොට ඇතිවෙනවා නිබ්බිදාව. නිබ්බිදා කියලා කියන්නේ එහි ස්වභාවය වැටහෙනකොට ඕනෑම දෙයක ඔය වෙනස් වීම, ඒක කොපමණ ඕනේ නැතුව බෑ කියලා දැන් හිතුණත් ඒ නැතුව පරිකම තියෙන්නේ තප්පර කටුව ඇතුලේ, විනාඩි කටුව ඇතුලේ, පැය කටුව රවුමක් දෙකක් කරකැවෙනකොට ඒ ඕනෙකම නෑ. ඒක එපා වෙනවා. ඉතින් එහෙම තව ටික වෙලාවකින් ටික දවසකින් එපා වෙන දෙයකට ඇයි මම මෙච්චර මහන්සි වෙන්නේ? අන්න ඒ විදිහට નિસારු දෙයක નિસારු භාවය දකින්න. නිබ්බිදා කියන්නේ ඒ. ඒතර මෙන්න මේ කාරණා පහ අවශ්‍යයි. මේ ගිය නොමේරු චිත්ත සමාධියක් මෝරන්නට, පරිණත නොවුණු චේතෝ විමුක්තියක් පරිණත කරගන්න. නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ උපදේශ අහලා මේ ගිය හාමුදුරුව ඒ අනුව කටයුතු කරලා ඒ ප්‍රතිඵලේ ලබා ගන්න. දැන් එතකොට කල්යාණ මිත්‍රවරුනි, මේන් පැහැදිලි වෙනවා කොපමණ දුරට මේ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ සහ ධර්ම සාකච්ඡා අපිට අත්‍යවශ්‍යද කියන එක. මෙය පොතකින් කරගන්න බැහැ. පොතකට කියන්න පුළුවන් ටිකක් තියෙනවා. හැබැයි ඒක බොහෝම සීමිතයි. හරියට හරි ඉහියකින් කියන්න පුළුවන් ටිකක් තියෙනවනේ ඒ වගේ. ඒක මේ සජීවී වෙන්න ඕනේ. ධර්මය සජීවී සම්නිවේදනයක්. දැන් ওই විදිහට කල්යාණ මිත්‍රවරුනි, මේ එක අංශයක් තමයි මේ කතාව. ඇහුම් කන් දීම සහ සාකච්ඡාව. අපි ගන්න උත්සාහය, ප්‍රතිඵල නැතිකම, ඇති වෙන බාධක, මේවා කතා කරන්නට. ඒ වගේම අර අපේ හිතේ බුරබුරා නැගෙන ආශාවන් අඩු වෙන විදියට කතා කරන්න ඕනේ. නිකම්ම අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිස. කතා කිරීමෙනුත් වැඩි වෙන්න පුළුවන්. ඒත් අඩු වෙන විදිහට කතාව, අපිච්ච කතා, තමාතුලින් සතුටු වෙන්න පුළුවන් විදිහේ කතා, තව මොනවත් අරගෙන නෙමෙයි තියෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් විදිහේ කතා, සන්තුෂ්ටි කතා, විවේකයේ වැඩි වෙන විදිහේ කතා, පවිවේක කතා, අසංසග්ග කතා, නැති බඩ වැඩි කරගන්න විදිහේ කතා නෙමෙයි, අඩු කරගන්න කතා, වීරිය ආරම්භන කතා, හිතට එකඟව ජීවත් වෙන්න උදව් වෙන සීල කතා, හිත සංසුන් කර ගැනීමට උදව් වෙන සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඉතින් මේවා කළ යුතුයි. කතා කරන කෙනාගේත් වගකීම, ඇහුම්කන් දෙන කෙනාගේත් වගකීම මේ මාතෘකාවක් ඔස්සේද කතාව කෙරෙන්නේ, මේ අවශ්‍යතාවයක් ඉෂ්ට වෙනවද? නිකම්ම තනි වුණාට, නිකම්ම ඇස් වහගෙන හුදකලා වුණාට මේ ආධ්‍යාත්මික රුක්ෂය වැඩෙන්නේ නැහැ. ඊට අවශ්‍ය ඔය පොර, ඔය මූලද්‍රව්‍ය, ඒ ඛනිජ ලවණ ඕනේ. ඉතින් ඒ මූලික ආධාරක 10 තමයි මෙතනින් කිව්වේ. දැන් ඊළඟ කාරණය නිහඬතාවය. අපි කියවනේ කතාවක් ඕනේ, නිහඬතාවයක් ඕනේ. විදේටම කතා කර කර ඉන්න යන්නේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කතාව කොතෙන්ද, නිහඬතාවය කොතැනද, මේ දෙක වෙන් කරගන්න ඕනේ. ඉතර කතාවෙන් කියන්න පුළුවන් ටික ඉවර වෙනවනේ, අන්න නිහඬතාවය එතනින් පටන් ගන්නවා. තව වචනෙන් කියන්න බෑ. වචනෙන් කියන්න බැරි දේකුත් මෙතන තියෙනවා. කිසිම භාෂාවකට නගන්න බැරි පණිවිඩයකුත් මේ ආධ්‍යාත්මික සංනිවේදනය තුල තියෙනවා. අන්න එය ඇහෙන්නේ නිහඬ වූ කෙනා. ඒ විදිහේ විවෘත වූ නිහඬ භාවයකුත් කල්යාණ මිත්‍රවරුනි අපි ඇති කරගන්නට ඕන. ඒ නිසා තමයි බොහෝ අසපු ආරාම, ආරාණ්‍ය සහ භාවනා මධ්‍යස්ථානවල නිහඬතාවයට ලොකු තැනක් දීලා තියෙන්නේ. මක් නිසා ඒ නිහඬතාවයේ නීතියක් නිසා නෙමෙයි, බය නිසා නෙමෙයි, සම්ප්‍රදායක් නිසා නෙමෙයි, ඊට වැඩිය එතන වැදගත්කමක් තියෙනවා. ඊට වැඩිය කාර්යභාරයක් නිහඬතාවයේ විසින් ඉෂ්ට කරනු ලබනවා. අන්න ඒ සඳහා නිහඬ වෙන්නට ඕන. එහෙම නැතුව නීතියකට, සම්ප්‍රදායකට නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ධම්සභා මණ්ඩපයේට වැඩම කළාම අහනවනේ, මා එන්නට කලින් ඔබ කුමක් ගැනද කතා කරමින් සිටියේ, මගේ පැමිණීමෙන් අඩාල වුණු, බාධා වුණු, නතර වුණු කතාව මොකද්ද කියලා. ඉතින් එතෙන්දී සමහර විටේ ධම් සභා මණ්ඩපයේ සිටිය ඇත්තන් කියනවා අපි මේ දේ කතා කළා. ඉතින් එය ධර්මානුකූල දෙයක් නම් බුදුහාමුදුරුවෝ ප්‍රශංසා කරනවා, ධර්මයේ පැහැණි දෙයක් නම් ඒ නොකළ යුතු කතාවක් සේ කියනවා. ඉතින් එතෙන්දී බුදුහාමුදුරුවෝ කියන දෙයක් තමයි, කතා කරනවා නම් මේ ධර්මයේ ඔය කාරණා 10 ගැන කතා කරන්න. එහෙම නැත්නම් නිහඬව ඉන්න. හැබැයි නිකම්ම නිහඬතාවයක් ගැන නෙමේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒකට වචනයක් කියව. ආර්ය තුස්නීම් භූත භාවය. නිකම්ම නිහඬතාවයක් නෙමේ. ඔය පාසලක තියෙන, උසාවියක තියෙන එහෙම නිහඬතාවයක් නෙමේ. මේ ධම්සභා මණ්ඩපයක නැත්නම් ආරාමයක අසපෝක තිබිය යුත්තේ ආර්ය තුස්නීම් භූත භාවයක්. කියන්නේ කතා කරන නිහඬතාවය. සංනිවේදනයක් සිද්ධ වෙන නිහඬතාවය, ඇහෙන නිහඬතාවය. ඒ වෙන. දැන් ওই නිහඬතාවේ මට්ටම් තියෙනවා, අවස්ථා තියෙනවා. දැන් ගොළු කෙනෙක් ගන්නකො, එයා නිහඬයි. එතකොට ඒ ගොළු නිහඬතාවය. ඒ නෙමේ ඒ ප්‍රාථමිකම නිහඬතාවය, ගොළු නිහඬතාවය. දෙවෙනි නිහඬතාවය තමයි බය නිසා නිහඬව ඉන්නවා. තාත්තට බය නිසා, අම්මට බය නිසා, ගුරුවරයාට බය නිසා, නීතියට බය නිසා, දඬුවමට බය නිසා. වැරදි දෙයක් කියවෙයි කියා. අනිත්‍යය මාව සමච්චලයට ලක් කරයි කියා. එහෙමත් නිහඬ වෙනවනේ. ඒ නිහඬතාවයේ කල්යාණ මිත්‍රවරුනි ආර්ය තුෂ්ණීන් භූත භාවයේ නෙමෙයි. එතන තියෙන්නේ හිත නරක් කරගත්ත නිහඬතාවයක්. අකුසල් රැස් වෙන නිහඬතාවයක්. ඒ නිහඬතාවය තුල ඒ තැනැත්තා රැස් කරන්නේ අකුසල්. මොකද බයෙන් ඉන්නවා නම් අකුසලය. ආත්මයේ තමන්ගේ හීනමානයෙන් ඉන්නවා නම් ඒ නිසා නිහඬව ඉන්නවා නම් ඒක අකුසලයක්. එතන නිහඬව ඉඳලා අකුසල් රැස් කරගන්න පුළුවන්. හිත නරක් කරගන්න පුළුවන්. හිත නරක් කරගන්න කතා කරන්න ඕනේ. නිහඬව සිටීමෙන්ම හිත හැදෙන්නේ නැහැ. ඕනේ තරම් හිත නරක් කරගන්න පුළුවන්. ඔය දෙවෙනි නිහඬතාවය. තුන්වෙනි නිහඬතාවය තමයි මේ කතා කරලා වැඩක් නැහැ. මං කියන එක කවුරුවත් අහන්නේ නැහැ. කාටවත් මා කියන දේ තේරෙන්නේ නැහැ. කවුරුවත් ගණන් ගන්නෑ මාව. ඔය විදිහට වචන පිළිබඳ විශ්වාසයේ දිඳවැටීම නිසා අන්න සමහර ඇත්තන් නිහඬ වෙනවා. විශේෂයෙන් ඔය අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ ශිෂ්‍යයන් නිහඬයි සමහර ගුරුවරුන් ඉදිරියේ. මක් නිසාද? ඒ කියන්නේ වහන්නේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. සමහර දෙමව්පියන් ඉදිරියේ දරුවා, සමහර විට භාර්යාව, ස්වාමි පුරුෂයා, මේ අය අතර තියෙනවා ඔය ඕනෑම සම්බන්ධතාවයක මේ නිහඬතාවය. අනිත් කෙනා මාව ගණන් ගන්න නැති නිසා, මා මොනවා කිව්වත් ඒකට ඇහුම්කන් නොදෙන නිසා, ඉත කියලා 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 ඇති වෙනවා දවසක වචනේ පිළිබඳ විශ්වාස භංගත්වය. ඒ නිසා කෙනෙකුට ඕනේ වුණත් කතා කරගන්න බැරි නිහඬතාවයකට යනවා. දැන් මේක හරි ප්‍රශ්නයක් ওই සම්බන්ධතාවල. ගුරු ශිෂ්‍ය දෙමව්පිය දූදරු සාන්තුරුක භාර්යා ස්වාමි සේවකයි මිත්‍රයන් ලොකු ප්‍රශ්නයක්. හිතපු ගමන් එක්කෙනෙක් ගොළු වෙනවා. ඉතින් කොහොමත් කතා කරවන්න අමාරුයි ඊට පස්සේ. හැබැයි මෙච්චර කාලයක් කතා කර කර කතා කර කර හිතපු කෙනෙක් තොර තෝන්සියක් නැතුව ඉල්ලීම් කළ කෙනෙක් එකපාරටම නිහඬ වෙනවා. ඒ නිහඬතාවය තුළ තියෙන්නේ කල්යාණ මිත්‍රවරුනි අපේක්ෂා භංගත්වය. දිගින් දිගටම දිගින් දිගටම කෙනෙකුගේ වචනවලට ලැබිය යුතු වටිනාකම සහ ප්‍රතිචාරය නොලැබෙන විට ඒ තැනැත්තාගේ මනස කතා කිරීම ප්‍රතික්ෂේප කරනවා. කතා කරන්න ඕනේ, ඕනකම තියෙනවා. නමුත් මනස ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා මානසිකව ගොළු කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඒක ඒ එතනදිත් එයා විඳින්නේ දුකක්. ඔය අවස්ථා කීපෙදිම දුක විඳින්න. ඒවා අකුසල්. ඔය නිහඬතාවයන් ඔක්කොම අකුසල්. දැන් ගොළු කෙනෙක් නිහඬ වෙන්න එක තුල එයාට පිනක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසලයක් විඳින්න. ඒ වගේම බය නිසා, බිය නිසා කෙනෙක් නිහඬ වෙන්නකොට ඒකත් අකුසලයක්. දැන් වචනය පිළිබඳ විශ්වාසයේ බිඳවැටීම නිසා කෙනෙක්ගේ මානසිකව අගුළු වැටෙනවා. ඒ අගුළු වැටීම නිසා මොනවත් කියන්නේ, ඕන දෙයක් කියන්නෙත් නැහැ, ඉපාදේ කියන්නෙත් නැහැ, අහුවට උත්තරයක් දෙන්නෙත් නැහැ, ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්නෙත් නැහැ. එහෙම තත්යකට පත් වෙනවා. ඉතින් ඒක අපි කියනවා මානසික රෝගයක් කියලා. දැන් ඔය නිහඬතාවල් තුනම කල්යාණ මිත්‍රවරුනි ආර්ය සුස්නීම් බුත භාවයේ නෙමෙයි. ඒක වරදවා තේරුම් ගන්න පුළුවන්. ආර්ය සුස්නීම් බුත භාවයේ ඊට වැඩිය වෙනවා. එතන තියෙන්නේ පූර්ණ අවධානය, විවෘත වීම තුල සිද්ධ වෙන සංනිවේදනය, සිද්ධ වෙන අහුම්කන් දීම. දැන් අපි වචන වලට විතරම නම් සවන් දෙන්නේ රැවටෙන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් ඔබ තමයි මට ඉන්න හොඳම යාළුවා. මම ඔබට තමයි වැඩියෙන්ම ආදරෙයි. දැන් ඒක වචනයක්. ඒතර ඒ වචනයට විතරක් කෙනෙක් අහුම්කන් දෙනවා නම් ඉතින් ඒක ඇත්තයි කියලා පිළි අරගෙන රැවටෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ ඒ කියන කියනකොට ඉරියව් දිහා, අංග චලනයන් දිහා, ඒවා අවධානය යොමු කළොත් ඒවා කෑ ගහන දේවල් නෙමෙයි. ඒක නිහඬතාවය තුළ සිද්ධ වෙන සංවේදනය. එතකොට හැඟෙනවා මේ කියන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා. මේ නිස්සබ්දතාවය තුළ ඇහෙන දේවල් තියෙනවා, ඒවා වචනවලදී ඇහෙන්නේ නැහැ. කතාවේදී ඇහෙන්නේ නැති නිහඬතාවය තුළ පමණක් සිද්ධ වෙන සංවේදනයක් තියෙනවා. ඒ සඳහා කෙනෙකුගේ ඔය කතා කරන මනස නිහඬ වෙන්න ඕන. ඒ දුවන හිත එකඟ වෙන්න ඕන. එකඟ වෙනවා කියන්නේ දුවන හිත මාත්‍රකාවේ මාත්‍රකාවක දුවන හිතක් තියෙනවා. දැන් බලන්න අපේ හිත හැම වෙලෙම කතා කරනවා. හිත තරම් දක්ෂ කතිකේ තවත් නැහැ. කියම් සභාවක කතාවක් කරන්න කිව්වොත් අපි මාතෘකාවක් කියලා. කලින් කියන්නේ ලෑස්ති වෙන්න ඕන. පොත් බලන්න ඕන. දැන් එහෙමනේ. නමුත් බලන්න හිත දිහා හිතට කොහෙන්ද මාතෘකාවක් එන්නේ? ඒ ගැන හිත කතා කරනවා. මොනවද ඇහෙන්නේ? ඇහෙන දේ ගැන බලන්න හිතනවා. දිගටම දිගටම හිතනවා. ඒ කියන්නේ හිත කතා කරනවා. ඒ ඇහුණු දේ මාතෘකා කරගෙන හිත කතා කරනවා. ඉතින් ඒක භාගයක් විතර යනකොට ඒ කතාව විවර වෙන්නේ නැහැ. භාගයක් විතර යනකොට ඔන්න තව දෙයක් මතක් වෙනවා. ඉතින් මේ මතක් වෙච්ච දේ මාතෘකා කරගෙන අලුත් කතාවක් හිත පටන් ගන්නවා. මේ ඔක්කොම ශනික කතික. හැම හිතක්ම ශනික කතිකේ. ආයි ලෑස්ති වෙන්න ඕනේ, පොත් බලන්න ඕනේ, කරුණ හොයන්න ඕනේ. මේකයි අපේ හිතේ ඇත්ත తත්වය. ඉතින් මේ හිත දිහා බලන්නකො. හිත එක මිනිත්තුවකට මාත්‍රිකා කීයක් ගැන කතා කරනවද කියලා. එකම පැත්තකටත් නෙමෙයි. මේ වෙලාවේ කතා කරන මාතෘකාවට සම්පූර්ණයෙන් පටහැනිව ඊළඟ වෙලාවට කතා කරනවා. මේ වෙලාවේ කියපු දෙයට සම්පූර්ණයෙන් එරෙහිව තව වෙලාවක් කතා කරනවා. මහා වාද පිටිය. මනස කියන්නේ සාමයක් නැහැ. එකලත් භාවයක් නැහැ. එකමුතු බවක් නැහැ හිතේ. අන්න ඔය හිත නිහඬ වෙන්න ඕන. ඔය අනවශ්‍ය මාත්‍රිකා ගැන එන්නේ එන අරමුණු මාත්‍රිකා කරගෙන දොඩමලු වෙන මනස නිහඬ වෙන්න ඕනේ. ඒ නිහඬතාවයටයි ආර්ය සිස්නීම් බුත භාවය කියන්නේ. ආර්ය නිහඬතාවය කියන්නේ උතුම් නිහඬතාවය කියන්නේ. ඒ එහෙම නැත්තම් අපිට මොනවත් ඇහෙන්නේ නැහැ. මක්නිසාද අපේ හිත හිතේම ශබ්දවලින් පිරීලා තියෙනවා. දැන් මා මේ කියන එක ඔබට ඇහෙන්නේ නැහැ. මේ ශාලාවේ හරි එළියේ හරි මහා ශබ්ද ගොඩක් තියෙනවා. ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ඒව නිහඬ කරන්න හදනවා. හොඳට අහුම්කන් දෙන්න. ඒ බාහිර නිහඬතාවයේ විතරක් මදි හොඳ අහුම්කන් දීමකට. අපේම හිත ഘോഷා කරනවා නම් අපේම හිත යකාගේ කම්හල වගේ ශබ්ද කරනවා නම් දෝකාර දෙන හිතක් නම් තියෙන්නේ ඒ හිතට ඇහෙන්නේ නැහැ. භාගෙට කාලෙට ඇහෙන්නේ වචන ඇහෙන්නේ අන්න ඒ හිත නිහඬ වෙන්නට ඕන නිහඬ කරන්න බෑ බලහත්කාරයෙන් සිහිය විසින් ඒ නිහඬතාවය ඇති කරනවා කොහොමද මාත්‍රිකා එන මහිතට හිතක් දඟලනවා ඉනේන මාත්‍රිකාව ගැන කතාවක් පවත්වන්න ඉතාම චතුර විදිහට සිහිය කියනවා ඔය අරමුණ මාත්‍රිකාවක් විදිහට ගන්න එපා ඔකේ කතා කරන්නේ මොනවද ඔය මාත්‍රිකාව ගැන ඔබත් මාත් මීට කලින් 10000 වාරයක් කතා කළා මොනවත්ම අලුත්ම මාත්‍රිකාවක් හිතට එනවද බලන්න කල්යාණ මිත්‍රවරුනි නැහැ ඔය හැම සිටිවිල්ලක්ම මීට කලින් ලක්ෂ කෝටි වාර ගණන් අපි හිතලා පිළුණු කළ සිටිවිලි නැවුම්මනි මොකද ලැබුණු ප්‍රයෝජන අන්න සිහිය විසින් මතක් කර දෙනවා හිතට ඔය මාත්‍රිකා පරණයි පිළුණු වෙලා ඉඳුල් වෙලා ඔබ විසින්ම පිළුණු කළ ඔබ විසින්ම යලි යලි සිතමින් ඉඳුල් කළ මාත්‍රිකා අතහරි සිහිය අපට කියනවා අතහරි සිහිය හිතට කියනවා ඔය මාත්‍රිකාවට යන්න හරි ඔයගෙන කතා කරන්න එපා වැඩක් නෑ ඊළඟට එන මාත්‍රිකාව බලමු මොකක්ද කියලා. අන්න ඒ විදිහට අවදිමත් වූ සිහිය ඇති වෙනවා. ඒ ඇතිවීම තුල කල්යාණ මිත්‍රවරුනි ඇහෙනවා, ඇඟට දැනෙනවා, හිතට සිතිවිලි එනවා, ඇහැ අරගෙන නම් ඉන්නේ පේනවා. හැබැයි ඔය සියල්ල මනස හරහා පාව යනවා. මනස විසින් ඒ අරමුණු කතා කරන මාත්‍රිකා බවට පරිවර්තනය කරගන්නේ නැතිව මනස නිහඬයි හැබැයි අරමුණු වෙනවා දැන් මේ තමයි ආර්ය නිබුත භාවය කියන්නේ නිදාගත්ත හිතක් නෙමෙයි ගොළුණු හිතක් නෙමෙයි සජීවී හිතක් අවදි වුණු හිතක් හැබැයි කතා කරලා විහෙතටපත් නොවන හිතක් මාත්‍රිකා පේනවා යන්නට අරිනවා උපාදාන කරගන්නේ ඉතින් අන්නේ ඒ බඳු නිහඬතාවයක සිටින විට තමයි හොඳට ඇහෙන්නේ කනට ඇහෙන දේත් හොඳට ඇහෙන්නේ ඉන් එහා මානෙක සිද්ධ වෙන සංනිවේදනයත් හොඳට සිද්ධ වෙනවා ඒ පිළිබඳ උදාහරණ ධර්මයේ අපමණ තියෙනවා අප දන්නා කටාචාරා තෙරණිය මහණ වුණා මහණ වෙලා දැන් භාවනා කරනවා ඉතින් සක්මන් කරලා තමන්ගේ කුටිය ඇතුළට යන්න කුටිය ළඟ තියෙන කලෙන් වතුර හලාගත්තා දෙපායට දෝවණය කරගන්න. ඉතින් වතුර හලාගෙන යන්න කුටියට යන්න හදනකොට දැක්කා මේ හලාගත්ත වතුර ටික ගලාගෙන යන හැටි. ඒ ගලාගෙන යන ආකාරය දැක්කා. දැන් හැමදේම මෙතන පාදෝවණය කරනවා. ඒ නිසා වතුර ගලාගෙන යන්න පුරුදු වෙච්ච පාරවල් ටිකක් තියෙනවා. දිය පාරවල් හැදිලා ඉතින් ඒ පාරවල් දිගේ මේ වතුර යනවා පැති කීපයකට දැන් ඊයේ ගිහිල්ලා නතර වෙච්ච තැන තියෙනවනේ වතුර පාරක් ඒකට අද වතුර හැලුවාම එතෙන් එනකල් පහසුවෙන් යනවා එහෙම එතනින් එහාට ටිකක් තව අපහසුවෙන් යනවා මේ පටාචාරාට ඇහුණා මේක ඒ ආර්ය නිහඬතාවය තුළ සිටින පටාචාරාව මේ දේ දැක්කා. දැන් මීට කලිනුත් වෙලා ඇති අපිටත් ඕක වෙනවා. නමුත් අපිට ඇහෙන්නේ නැහැ මේ පණිවිඩේ. ඇයට ඇහුණා. මේ වගේ නේද හිත යමක් ගැන අලුතෙන් හිතන්න පටන් ගන්න, අලුත් තරහක් ගැන, අලුත් ආසාවක් ගැන, අලුත් බයක් ගැන. ඉතින් ඔක ටිකක් හිතනවා. ආයාසයෙන් උත්සාහයෙන් හිතල නවත්තනවනේ. ඊළඟට ආය හිතන්න පටන් ගත්තාම ওই නවත්තපු තැනට එනකල් නිකාම්ම හිතාගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟ වතාවක ඊට වැඩි ටිකක් දුර ඒ ආශාව, ඒ තරහ, ඒ බය යනවා. නිතර නිතර හිතන්න පටන් ගත්තොත් ඒ ආශාවේ, බයේ, තරහේ වහලෙක් බවට පත් වෙනවා. උත්සාහයක් අවශ්‍ය නැහැ. එතකොට පටාචාරා මේ සංසිද්ධිය දැක්ක ඇහින් ඒ තුල තියෙන ඒ ධර්මතාවය ඇහෙන්න පටන් ගත්තා. ඒ තමයි භාවනා නිමිත්ත උනේ පටාචාරාවට සෝවන්. ඉතින් එබඳු ධර්ම කාරණා ඒ භූමියකට නිදර්ශන තියෙන අර එක ආන්දරු කෙනෙක් පිණ්ඩපාතේ වදිනකොට දැක්කා මේ වඩුවෙක් ගහක් කපලා එහාට මෙහාට ඇදෙච්ච ගහ ගෙනැල්ල ඒක කපලා යතු ගාලා තමන්ට අවශ්‍ය උපකරණේ හදාගන්න පුටුවක් හදනවා. මහ පුදුමයි, ගහක නෑ පුටුවක්, පුටුවක හැඩයක්වත් නෑ. නමුත් දක්ෂ වඩුවෙකුට පුළුවන් ඒ පණ නැති, නැමෙන්නේ නැති ලී තමන්ට ඕනේ විදියට හදලා තමන් කැමති ගෘහ භාණ්ඩයක් හදාගන්න. ඊළඟට දැක්ක කම්මලක් ඊළඟ දවසේ මේ පණ නැති යකඩ, ඝන යකඩ උණු කරලා තලලා කම්මල් කර තමන්ට ඕන විදියට පිහියවල් කඩු මන්න හදාගන්න. කුදළු පුදුමයි. කොහොමද මේ තද යකඩ, පිප්පිත් නැති යකඩ මේ විදියට නම් හිතේ? තුන්වෙනි අවස්ථාවේ දැක්කා මේ ඇලක් කපන කෙනෙක් වතුර එක තැනක, කුඹුර තව තැනක. මෙයා මෙතන තියෙන වතුර ටික කපාගෙන ගියා අතෙන්ට. මේක දැක්ක මේ හාමුදුරුවන්ට හිතුණා මේ පණ නැති ගහකට, යකඩකට, වතුර පාරකට පුළුවන් නම්, දක්ෂ මනසකට පුළුවන් නම් තමන්ට ඕනි පැත්තට හරවලා තමන් කැමති දේ හදාගන්න. ඇයි බැරි හිතට? හිතම හදාගන්න. හිතට පුළුවන් නම් පණ නැති යකඩයක් තමන්ට ඕනි දේ ඒ තුලින් ගන්න. ඇයි හිතට බැරි? හිතම හදාගන්න. අන්න ඒ අදිස්ථානයෙන් උන්වහන්සේ වාදි වුණා. එතකොට අර ඇහැට පේන එක අපි කාටත් පේනවා. හැබැයි ඇහෙන්නේ නැහැ. මොකද අපි හිත හිතනේ ඉන්නේ. දැන් වඩු වාස්නා කෙනෙක් ඒ වැඩේ කරනවා දැක්කම අපි ගිහලා කතා කරනවා. එතකොට අපි කතා කිරීම තුළ අපිට ওই කණිවිඩේ ඇහෙන්නේ. මිහඬව නිරීක්ෂණය කළොත් අන්න මෙතෙක් කාලයක් ප්‍රත්‍යක්ෂ නොකළ කිසියම් ධර්මතාවයක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතන මේ නිහඬතාවය තාම වැදගත්. කතා කරන්න පුළුවන්කම තියෙද්දි නිහඬ වෙන්නේ. ගොළු වීම නෙමෙයි, වචන පිළිබඳ විශ්වාසය නැතිවීම නිසා නෙමෙයි, බය නිසා නෙමෙයි. ඊට වැඩියම ඉහළ මානයක තියෙන සම්නිවේදනයකට දොරටු විවර කරන්නට නිහඬ වීම. ඉතින් ඒ නිසා අපි භාවනා මධ්‍යස්ථානයකට ගියාම නිහඬ වෙන්න කියලා. ආරණ්‍යයකට යනකොට පරිකලේ ඉඳලම බෝඩ් ගහලා තියෙනවා නිහඬ වෙන්න, නිහඬ වෙන්න. ඒ නීතියක් නෙමෙයි. එතන තියෙනවා ඊට වැඩිය ගැඹුරක්. දවසක් මෙහි ආව එක බටහිර මහත්මේ ජාතික පළවෙනි වතාවට මෙබඳු භාවනා මධ්‍යස්ථානයකට ආවා. ඉතින් ඇවිල්ලා ඒ කාර්යාලයෙන් කාමරයක් එහෙම දීලා ඉතින් ඒ පිළිපැදිය යුතු කතාව කියලා නිහඬතාවය. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් ඒ මහත්මයාට. ඉතින් අහනවා මේ දැන් ඔය හිත දියුණු කරගන්න කතා නොකර ඉන්න ඕනේ? ඔය කියන භාවනාව කරන්න කතා නොකර ඉන්න ඕනේ? මේ කෑම කනකොට කතා කරන්න එපා කියන්නේ මේක මොන පිස්සුවක්ද? අපි සාමාන්‍යයෙන් කෑම කනකොට කතා කරනවා. මේ මහත්මය කියනවා. ඉතින් මොකද්ද ඒකේ තියෙන වැරැද්ද? මට කිසිම වැරැද්දක් හෙල්ලන්නේ නැහැ. ඇයි දේපනකොට කතා කරන්න එපා කියන්නේ? ඇයි? ඇයි අතු ගන්නකොට කතා කරන්න එපා කියන්නේ? මේක මොන පිස්සුවක්ද? කවුද මේ පිස්සු භාවනාව ඉගෙනන්නේ? දැන් අපිට නම් ඒක ඔය අදහසෙන් නෑ. අපි නීතිය රැක්කේ නැති වුණාට, අපි නිහඬතාවයේ රැක්කේ නැති වුණාට අපි හොම් ප්‍රශ්න අහන්නේ නැහැ. අපි හිතනවා ඒක එහෙම තමයි කියලා. නමුත් මෙයාට මේ සාගන්තුක දෙයක් තේරුම් ගන්නත් එහෙමනම් ඉන්න බෑ කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමයි එහෙම කවුරු හරි මේ මහත්මයාට නිහඬ වෙන්න කියලා කියන්නේ. කතා නොකර ඉන්න, කතා නොකර කන්න, කතා නොකර මූණ හොදගන්න, කතා නොකර රැවුල කපන්නේ ඔක්කොම. તો එහෙමනම් ඉන්න බැරි වෙයි කියලා. ඉතින් හැවුවක් ක්‍රමයක් එහෙම නැතුව මේ භාවනා කරන්න පුළුවන් ද කතා කර කර මොකද්ද මේක කියන තේරුම? මොකද්ද මේ පිස්සුව? ඉතින් මේ මහත්මයාට තේින්නේ කෑම කන්නේ කියන මේක පිස්සුවක් වගේ ඔක්කොම බිම බලාගෙන කන. පිඟාන දිහා බලාගෙන මේ මහත්මයාට පිඟානට ඔරවගෙන කන. ඒ තව කෙනෙක් ඉස්සරහ ඉන්න කෙනෙක් එක්ක කතා කරාම තියෙනවා. මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ඉතින් එතුමාට කීවා මෙතන ඊට වැඩිය දෙයක් තියෙනවා. ඔය කතා කරාම නොඇස්සෙන දෙයක් ඇහෙන්න පටන් ගන්නවා ඔය නිහඬතාවය තුළ. ඒ සඳහා නිහඬ වෙන්න නැතුව මේ පිස්සුවකට නීතියකට නෙමෙයි. ඔය නිහඬතාවය කවුරුවත් දාපු නීතියක් විදිහට ගන්න යන්න එපා. එතකොට විරුද්ධතාව වෙනවනේ. එහෙම නෙමෙයි. ඔබට මෙතෙක් කාලයක් කතා කර නොඇසුණු දෙයක් අහන්නට ඕන නම් අන්න ඒ සඳහා නිහඬ වෙන්න. ඉතින් මේ කෑම පිඟානත් එක්ක කතා කරන්නේ බොන තේකෝප්පේට ඇහුම් කන්දේ. ඒ වෙලාවේ වෙන කෙනෙක් එක්ක කතා කරන්න යෑමෙන් ඒ තේකෝප්පේ කතාව ඇහෙන්නේ නැහැ. ඒකක් බොන කමන් තව කෙනෙක් එක්ක මොනවා කතා කරත් මේ තේකෝප්පේ කියන දේ ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි තේ බොන්න කියන්නේ නිහඬව. නිහඬව තේ බොන්න කියන්නේ මොනවා හරි හිත හිත තේ දීම නෙමෙයි. ඒ තේකෝප්පේ ඇහුම් කන්දේ. තේකෝප්පේ කියන දෙයක් තියෙනවා. තේකෝප්පේ ඔබට උණුසුම ගැන කතා කරන. තේකෝප්පේ ඔබට පැණිරහ ගැන කතා කරන. කිරිරහ ගැන කතා කරන. පිපාසය ගැන කතා කරන. රස නීරස ගැන කතා කරන. අන්න ඒවට ඇහුම් කන්දේ. ඒ ආහාර පිඟාන හුඟාක් දේවල් ගැන කතා කරන. ඒවා මීට කලින් අහලා තියෙනවද? ඇහිලා තියෙනවද? නැත්නම් පළවෙනි වතාවට ඒ සමන් දෙන මනසකින්, ඒ දත්බුරුසුවට සමන් දෙන මනසකින්, ඉදලට සමන් දෙන මනසකින් දත් මදින්න අතු ගන්න. දෙහිම කිව්වා. ඉතින් එතකොට ටිකක් ඒ මහත්මයාට සන්තෝෂයක් ආවා. ඇවිල්ලා මේක ඉතින් මහා මේ නවක වදයක් වගේ තමයි හිටියේ. ඒ අපිට මූණේ පෙනුන්නේ නැහැ. ඉතින් එහම දවස්සක් දෙකක් තුනක් ඉඳලා කිව්ව මේක නම් මේ මහ වදයක්. මම දවසකට නුවරට ගිහිල්ලා ඉඳද එතකොට මට කතා කරන්න පුළුවන්. දැන්ම යන්න එපා, තව ටික දවසක් ඉඳලා යන්න. ඉතින් ওই විදියට හිටියා ටික දවසක් ඉඳලා. එහම සතියක් සස්දාහක් විතර ඉතිහාම ඒ මහත්මයාට කිව්වා දැන් නුවර ගිහිල්ලා එන්න කියලා. මම බොහොම සන්තෝෂෙන් දැස්ති වෙලා ගියා. ගිහිල්ලා හැන්දෑවේ ඇවිල්ලා කියනවා මේ මිනිස්සුන්ට පිස්සු. මම වෙයි. එන්න පුදුම විදිහට මේ කතා කරනවා ඕන් නැති දේ. මෙතනින් පල්ලෑට දැස්ස ගමන්ම එතන ඉඳලා බස් එකේ ඉඳලා බස් නැවතුම් පොළේ ඉඳලා ආපහු එතෙන්ට ඇවිල්ලා බහිනකත් මම මොනවද කතා කරන්නේ? මේ නුවර ඉන්න ඔක්කොම මිනිස්සුන්ට පිස්සුද? ඉතින් මා කිව්වා ඔබත් ඒ වගේ කෙනෙක් නේ මෙහෙ ඉන්න කලින්. ඒ විතරක් නෙමෙයි ඔබ කියවනේ අපිටත් පිස්සු කියලා. ඒතර මේක තමයි මේ අපිට තියෙන පිස්සුව අපිට ඇහෙන්න පටන් ගන්නවා අපි නිහඬ වුණා. එතෙක් අපි කතා කරන්නේ අනිත්‍යයේ පිස්සු ගැන. අපේ උන්මාදය, අපේ උමතුව සහ වියරුව ගැන අපිට ඇහෙන්න පටන් ගන්න අපි නිහඬ වුණා. ඒතර මේ නිහඬතාවය කියන්නේ සජීවීත්වය. ඇහෙන දෙයක් වචන වලින් කිව නොහැකි දෙයක් ඇහෙන්නට පටන් ගන්නවා ඔය නිහඬතාවය තුළ. ඒ නිසා නිහඬතාවයත් වැදගත්. ඒක භාවනාවක් දිනු වෙන්න කතාවක් වැදගත්. නිහඬතාවයක් වැඩකට. ඒ නිසා සුදුසු වෙලාවට කල්යාණ මිත්‍රවරුනි කතාවයි සුදුසු වෙලාවට නිහඬතාවයයි ඒ දෙක තේරුම් බේරුම් කරගන්නට ප්‍රඥාවයි අපි ඇති කරගත යුතු වෙනවා. ඒ ක්‍රමයෙන් තමයි අපේ ඇති නොවුණු චිත්ත සමාධිය ඇති වෙනවා. තියෙන චිත්ත සමාධිය මොහුකුරා යන්නේ පරිණත වෙන්නේ. ඒ කාරණා කෙතෙක් දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඔය කියපු කාරණා කෙතෙක් දුරට ප්‍රායෝගිකව ඉටු කිරීමෙන් ඔය කියපු ප්‍රතිඵල ලැබෙනවද? අන්න ඒ ගැන පරීක්ෂණය කිරීමේ අදිටනින් අපි ඉදිරි කාලය ගත කරමු. දැන් බුද්ධ පූජාව තියෙනවා, ඉපස්සේ දානේ තියෙනවා, දානේ ඉපස්සේ විවේකේ තියෙනවා. එතකොට ඔය කාරණා අත්දකින්න බලන්න. නිහඬතාවය ගැන කතාව ගැන. ඒ අපේ අත්දැකීම් තුලින් ධර්මයේ සත්‍ය අසත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. ධර්මය තමන්ගේ දෙයක් බවට පත් කරගන්න. ඒ පරිශ්‍රණයෙන් පස්සේ පස්වරු එකට අපි නැවත මේ ශාලාවේදී මුණගැහෙමු. ටික වෙලාවක් භාවනා කරන්ද මේ ආශ්‍රිතව පැන නැගුණු ගැටලු ගැන ධර්ම සාකච්ඡා කරන්න. හැම දිනකටම පිරුවන්.